මේ පින්වතුන් විසින් දහම් පණයක් ඉදිරිපත් කර විට ඊට අවශ්‍ය කරන දහම් පිළිතුරු ලබා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සදත් අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. ඒවායින් අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් මුල් කරගෙනයි අද මේ ධර්ම දේශනා පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ පරිදි තං සුනාත සාදුකම් මනිතකරවත කියන ආකාරයෙන් මේ හොඳට අහන්න, මනසේ මෙනෙහි කරන්න. එතකොට මේ ධම්ම අවබෝධය ලබා ගන්නට පුළුවන්. දැන් අපි බලාපොරොත්තු වෙමු ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේට අති ගෞරව නමස්කාරය සිද්ධ කරලා ඒ වගේම මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න. උත්තම පුරිස වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. පරම පුරිස වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සසර කතරින් එතර වුණා වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද මේ පින්වත් පිළිස ඉතිරිපත් කර තිබෙනා වූ ප්‍රශ්න අතරින් අවශ්‍යම ප්‍රශ්නයක් වැදගත්ම ප්‍රශ්නයක් අපි අරගෙන සාකච්ඡා කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රශ්නේ මෙහෙමයි. බුදු පියාණන් වහන්සේ වැඩ සිටි අවදියේ ඉන් පසුව අවුරුදු දහසක් පමණ කාලයක් ගතවන තුරුත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ පමණින් දායක දායිකාවන් සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදී මාර්ගඵල වලට පැමිණි බව බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයන් තුළද සඳහන් වෙනවා. එහෙත් අද වන විට ධර්ම ශ්‍රවණය කිරීමෙන් එසේ මාර්ගඵල වලටපත් නොවන්නේ මන්දයි පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි කියන එකයි මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ බොහොම වටිනා ප්‍රශ්නයක්. අපි තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම දැන්ට අවුරුදු දහස් ගණනකට එහා කාලේ ඉඳලා ඒ කියන උතුම් අවස්ථාව මේ බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ලැබිලා තිබුණා. එසේ නමුත් අද වන විට මාර්ගඵල කියන වචනේ හාස්‍යයට ලක්වන තරමට පහත් වෙලා තියෙනවා. යම් කෙනෙක් කිව්වත් ඒක හාස්‍යයට ලක් කරනවා, සෝවාන් වෙනවා කිව්වත්. හැබැයි බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේදී තැවැත් නුවර ජනගහණය 7 කෝටියකින් කෝටි 5ක්ම මාර්ගඵලලාභීන් කියලා ලහව වෙනවා. එහෙනම් ඒ තරමට ඒ මාර්ගඵල අවබෝධයේ කෙරුවේ අද වාගේ මේ ත්‍රිපිටක ග්‍රන්ථ තිබුණ කාලෙකුත් නෙමෙයි. ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ පහළ වෙලා ඉතාම සුළු කාලයක් තුළ විශාල ජනතාවක් මාර්ගඵල අවබෝධ කළේ ධර්ම දේශනා එකක් දෙකක් ශ්‍රවණය කරපු අවස්ථාවකදී. එහෙනම් ඒ තුලින් දහම් හරයක් ලැබිලා තියෙනවා. ඒ දහම් හරය අවබෝධ වෙලා තියෙනවා. ඒ වටිනා දහම් හරය අවබෝධ වීමට යම් බාධාවක් මේ කාලේ තිබුණද තියෙනවද කියන කාරණේ දහම් කරුණු හොඳින් විමර්ශනය කරලා බලලා තේරුම් ගන්න ඕනේ. වැදගත් කාරණා කීපයක් අපිට මුලින් කතා කරන්න එනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා. ඒ මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කරවදාළ විශේෂ කාරණයක්. දැන් අවුරුදු සිය ගණනක ඈත ඉඳලා අද ඉන්න ස්වාමීන් වහන්සේලාට මේ ගැන කරන්න දෙයක් නැහැ. මීට පෙරදී යම් කාලෙක සිද්ධ වෙච්ච දෙයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ එපා කිව්ව භාෂාවක වචන අපේ ධර්මයේ විග්‍රහ කරන්න ඈඳලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ යමෙලු තෙකුලා කියලා මේ ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෝ දෙන්නේ මේ සාසනේ පැවිදි වුණා. මේ අය මේ සංස්කෘත භාෂාව පිළිබඳව බොහොම හදාරලා දක්ෂ අය. ඒතර මේ දක්ෂතාවය නිසා මොකද කරන්නේ මේ අයට? ඒ දැනීම නිසා ඔය ගම්පැදි භාෂාව අදාපි කියන හැටියට ගොඩේ භාෂාව ආදී වශයෙන් කියන්නේ නැහැ. ඒ කාලෙත් එක එක පැටි වලින් පැවිදිලා හිටව වික්ෂුන් වහන්සේලා තම තමන්ගේ ඒ ප්‍රදේශවල භාෂාවන් කතා කරන්න පටන් ගත්තා. ඒ භාෂාවෙන් තමයි මේ ධර්ම කරුණු ගැන ඒ අය සාකච්ඡා කළේ, කතා කළේ, දේශනා කළේ. මේ ත්‍රිවේද පරප්‍රාප්ත බමුණන් වශයෙන් හිටපු අය පැවිදිලා හිටව පින්නතුන්ට ඒක අල්ලන්නේ නැහැ, රුස්සන්නේ නැහැ. ඉතින් බලාපොරොත්තුලා බුදුරජාන් වහන්සේට කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ දේශනා කළ ධර්මයේ අපි වෛදික භාෂාවට පරිවර්තනය කරලා සටහන් කරන්නද, ඒ විදිහට සකස් කරන්නද කියලා. වෛදික භාෂාව කියලා කියන්නේ සංස්කෘත භාෂාව. වේදයේ හදාරීමට සකස් කරගෙන හිටවිච්ච භාෂාව නිසා වෛදික භාෂාව කියලා කියනවා. බමුණන්ගේ ත්‍රිවේදී කියලා තිබුණා යජුර් සාම කියලා වේද තුනක්. දැන් ඉදිචවරු දුන්න කාරණාවෙන්ම ඒව අරගෙන කලින් කාලේ වෙනස් කරමින් ඒ වගේම ගෙනහල්ලා ඔය සංස්කෘත නැත්නම් සකස් සංස්කෘත කියන සකස් කරගත්ත භාෂාවක් කියන එකයි ගාම්භීරකමට අහංකාරකමට සකස් කරගත්ත භාෂාවක් තිබුණා. වචන හරබර කරලා එහෙම සකස් කරගෙ. අන්නේම හදාගත්ත භාෂාවකින් තමයි ඊට පස්සේ ඒවා ලියන්න පටන් ගත්තේ. ඒක විශේෂ භාෂාවක් කරලා ගරණාදිකමට කතා කරන්න හදාගත්ත භාෂාවක්. ආඩම්බරේට ඉගෙන ගත්ත අයගේ ආඩම්බරයක් තියෙනවා. අන්න ඒ වගේ දෙයක්. ඉතින් මොකද කරන්නේ, මේ භාෂාවට ළඟන්න අහපුවා බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළා. නිග්‍රහ කරලා මාන්නේ ඔබලා මොකද්ද මේ කියන මොඩ කතා? මා විසින් දේශනා කළ ධර්මයේ වෛතික භාෂාවට පරිවර්තනය කරන්න පුළුවන් දෙයක් කියලා බෝ නිගරු කරලා පෙන්නලා කියනවා. මහන්නේ වෛතික වාචනා මාර්ගයට මාගේ ධර්මයේ නොනැගිය යුතුයි. යමක් නගන්නේ නම් දුකලා ඇවැත්වේ දුක්ඛනාපත්ති කියලායි ඇවැතර කියන්නේ. කරන කටයුතු දුෂ්කර වෙනවා. මාර්ගඵල අවබෝධ කර ගැනීමට බාධා වෙනවා. මොකද හේතුව දහම් අර්ථ වැහෙනවා. දහම් අර්ථ දෙන්න පුළුවන්කමක් නැහැ මේ ලෞකික කටයුතු සඳහා සකස් කරගත්ත භාෂාවක. ලෝකෝත්තර දහම් අර්ථ දෙන්න දේශනා කළ වචන වලට අර්ථ දෙන වචන නැහැ. ඒවට වචන අමුතුවෙන් හදන්න වෙනවා. ඒක ඒ අය භාවිතා කරපු ආදීස වචනයක් ඒ සඳහා යොමු කරන්න වෙනවා. මෙන්න මෙහෙම ප්‍රඥාවක් ඇති වෙලා තියෙන වෙලාවක මුල් කාලේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයට අනුකූලවයි අපේ මහා සංඝ පරපුර කටයුතු කළේ. යමක් එපා කිව්වා නම් කවදාවත් එපා කියපු දෙයක් කළේ නැහැ. ඒ නිසා වෛදික සංස්කෘත භාෂාවේ වාචනා මාර්ගයට මේ දහම් නගන්න එපා කිව්වා නම් නැගුවේ නැහැ. හැබැයි අද වෙනකරොත් ඒ ලියා තිබෙන ත්‍රිපිටක පාලිය එහෙම වෙන භාෂාවකින් ලියලා නැහැ. එහෙම ලියා තියෙනවා. වෙනසක් කරලා නැහැ. අටුවාවත් වෙනසක් කරලා නැහැ. මූලික අටුවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, නෙත්ති ප්‍රකරණේ, පිටකෝපදේශී ආදීවා තමයි අංගායනාව හා සම්බන්ධෙච්ච මූලික අටුවා කියලා තියෙන්නේ. ඒවටවත් එහෙම සංස්කෘත වචන ගාවලා නැහැ. ඊට පසු කාලයක මේ සිංහලට පරිවර්තනය කරලා දෙන්න ගිහිල්ලා පාලි වචන. ඔය සංස්කෘත ඉගෙනගෙන ආපු පණ්ඩිත පිරිස් සිංහල කියලා සංස්කෘත දුන්නා. එපා කිව්ව වැඩක් කළා. මෙන්න මේ එපා කිව්ව වැඩේ කරපු නිසා ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද්ද? දහම් අර්ථ දෙන්න අදහස් නැති පදවලට සංස්කෘතෙන් උත්තර දෙන්න ගිහිල්ලා නේද? ඒවට අදහස් දෙන්න ගිහිල්ලා. විනාශ වෙන අර්ථ පෙන්නුවා. ගැලපෙන අර්ථ ඉන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයට අර්ථ දෙන්න පුළුවන්කමක් නැහැ. ඔය වේද පොත් හදාරන හදාගත්ත භාෂාවක. ඒක සකස් කරගත්ත එකක්. බමුණන් ඉදින් සකස් කරගත්ත භාෂාවක්. මෙන්න මේ නිසා එතකොට මේ දහම් පද ඒ වාචනා මාර්ගයට නගන්න එපා කියලා තියෙද්දි මේවේ අර්ථ අහනකොට ඒ වැම්ම දෙන්න පටන් ගත්තා. අලක් යනකොට 140කට 50කට වැඩි අපි කතා කරන භාෂාවේ වචන සංස්කෘත වුණා. දැන් අද වෙනකොට අපිට කරන්න දෙයක් නැහැ. කතා කරන බොහෝ වචන ඉන්නේ සිංහල වචන හැටියට සංස්කෘත වචන. අපේ මූලිකම දහම් කරුණු ඔක්කොම සංස්කෘත වචන වලින් දැන් කියවෙන්නේ. පාලි වචෙන්ට මේක අර්ථය මොකක්ද අහපුවාම සංස්කෘත පදයකින් තමයි ඒක කියා දීලා තියෙන්නේ. මෙන්න මේක ලොකු වරදක් කරලා තියෙන්නේ. ඒ පදේ නියමාර්ථය ඒතොර ඉන්නේ නැහැ. ගැළපෙන්නේ නැහැ. ඒ නිසා බලන්න මේක වැති කරලා තියෙන වෙනස කොච්චරද කියනවනම් අපිට අවශ්‍යව කරන දේවල් තියෙනවා. චතුරාර්ය සත්‍ය කියලා අපි කියනවා. චත්තාරි අරිය සත්‍යානි කියන මේ පාලි වචනේ සිව් අරිසත් කියලා අපිට කියා දෙන්න තියෙන අපේ භාෂාවේ. ඒක තෝරා ගන්න සිව් අරිසත් කියන්නේ මොනවද කියලා දහම් අර්ථයේ සිංහලට. මේ චත්තාරි අරිය සත්‍යානි කියන්නේ මොකද්ද කියලා අහපුවාම චතුරාර්ය සත්‍ය කියලා හිතන් සංස්කෘත පදයක් දැම්. එපා කිව් එකක් කළා. දැන් තේරෙන්නේ චතුරාර්ය සත්‍ය කිව්වහම තමයි ආයෙ මේ කියන්නේ අර චත්තාරි අරිය සත්‍යානි කිව්ව එක සිංහලෙන්නේ කියලා හිතයි. අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම අනිත්‍ය කියලා සංස්කෘත පදයක් දැම්මා. අනාත්ම කියන්නේ මොකක්ද අහපුවාම අනාත්ම කියලා සංස්කෘත පදයක් දැම්මා. මෙන්න මේ විදිහට සිංහල පද කියලා සංස්කෘත පද පුරුදු කළා. සිංහල අර්ථය වැහිලා ගියා. පාලි භාෂාවේ කියා තියෙන අර්ථය ගන්න බැරුව ගියා. මොකද හේතුව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පද තුන බුදු පියාණන් වහන්සේ දුන්න අදහස දෙන්න ඔය හදාගත්ත භාෂාවකින් බෑ. ඊ අදහස වෙනුවට ආසන්න වචනයක් දෙනවා ඒ අය දන්න හැටිය. ඊට පස්සේ ඒ වචනේ කියන්නේ යම් අදහසක්ද? ඊ අදහස තමයි කියන්නේ මෙන්න මේක තමයි ඔකේ අදහස කියලා. මෙන්න මේ විදිහට ත්‍රිලක්ෂණ කියන වචනයක් සංස්කෘත. ත්‍රිලක්ෂණ කියන්නේ පාලි. ත්‍රිලකුණු කියන්නේ සිංහල. සිංහල වෙනකොට ත්‍රිලක්ෂණ කියයිකන් ඒකත් සංස්කෘතයේ පිටත්. සිව් අරිසත් කියන එක චතුරාර්ය සත්‍යයේ කියන. අරියටගේ මග කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා සංස්කෘතෙන් කියන. මේ දෙක එකක් නෙමෙයි, මේ පද බොහෝමයක්. අත්‍යවාසි දහම් පද බොහෝමයක් සංස්කෘතෙන් කියන්නේ අද. එපා කිව්ව එකෙන් කරන්න. බුදුරන් වහන්සේ එපා කියලා අවතප්පනෝපු එකමයි කරලා තියෙන්නේ. අද කොච්චර දහම් අහන්න ගියත් ඔය පදවැල කියනකොට දහම් අර්ථය මතුවෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි අදහසක් නැතුව නිවන් දකින්න බෑ, නිවන් අවබෝධ කරන්න බෑ. අදහස වැටහේවා වචනේ අමතක වේවාගේ කාලසිටු පුත්‍රයාට ධර්ම දේශනා කළා කියලා දේශනා කරනවා. බුදුරයන් දේශනාවේ තියෙනවා කාලසිටු පුත්‍රයා ඒ දහම් අහලා සෝවාන් ඵලයට පත් වුණා. අදහස වටහාගෙන. එහෙනම් අදත් තේරුම් ගන්න මොන විදිහකින් හරි දහම් අදහස වටහා ගන්නට පුළුවන් නම් නිවන් අවබෝධ කරන්න හේතු වෙන්නේ අන්න ඒකයි. ඒක තේරුම් ගන්නට ඕන. දහම් අවබෝධ කර ගැනීමට අදහස වටහා ගන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන මේ ප්‍රශ්නේ හොඳින් තේරුම් අරගෙන අපි බලන්න ඕනේ. කුමක් දැනගත්තොත්ද නිවන් දකින්න පුළුවන්? බුදුරජාන් වහන්සේගෙන් බොහෝ විට වික්ෂුන් වහන්සේලා ස්වාමීනි ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට මට ගැළපෙන කර්මස්ථානයක් වදාරන සීක්වා කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමක් කරපහා බුදුරජාන් වහන්සේ හැම විටම ඒ ගැළපෙන්නා වූ දහමක් විග්‍රහ කරනවා, දේශනා කරනවා. මහණ ඇස ගැන මොකද ඔබට හිතෙන්නේ? ඔය බොහොම පොඩි දෙයක් අහන්න. ඇස ගැන මොකද ඔබට හිතෙන්නේ? මේ ඇස අනිත්‍යද නිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද? දුකයි ස්වාමි. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් ඒක අත්ත්වද අනත්ත්වද? අනත්තයි ස්වාමි. එහෙනම් ඒක මම කියලා ගන්න, මගේ කියලා ගන්න, සාර ධර්මයක් කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ ස්වාමි. ස්වාමීනි මට ඉතුරු ටිකක් වැටහෙනවා කියලා බිත්තුන් වහන්සේ තමන්ගේ අවබෝධය කියන්න පටන් ගන්න. හොඳයි මහණේ නම් කියන්නේ. ස්වාමීනි කනත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුක්ඛයි. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක අනත්තයි. මෙන්න මේ ආකාරයෙන් නාසය, දිව, කය, මන කියලා මේ ඔක්කොම ගැන කියනොට මහණෝගොඩ වැටහිලා තියෙනවා. අන්න අරන්නේ රුක්ම ශුන්‍යාකාර තියෙනවා. අප්‍රමාදී නිතෝ සීකරලා ධර්ම අවබෝධය කරගන්න. ඔච්චරයි දේශනා කරන්නේ. ඕටිය කරගෙන ගිහිල්ලා තමහරලාට සතියකින් බොහොම සුළු කාලයක් තුර ඇවිදිල්ල ස්වාමීනි කලේතු සියල්ල කළා බ්‍රහ්මචර්යාව පූර්ණේ කළා මීට එහා කරන්න දෙයක් නැහැ ඵලය පූර්ණ කරගත්තා කියတම් අරිහත් ඵලය ගැන බුදුරන් වහන්සේට ප්‍රතිඥා දෙනවා බුදුරන් වහන්සේ ප්‍රහන්තා කරා මෙන්න මේ ආකාරයෙන් තමයි දා ධර්ම දේශනා තියෙන්නේ කරලා තියෙන්නේ එන අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා මොකද්ද මේ කාරණේ දහම් ආවෝද කර ගැනීමට අනිත්‍ය වටහා ගන්න ඕන. එසේ නැත්නම් දුක් වටහා ගන්න ඕන. එසේ නැත්නම් අනත් වටහා ගන්න ඕන. සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේක මාර්ගය. විසුද්ධියටවත් නිවන්ට මාර්ගය. සියලු සංඛාර අනිත්‍යයි කියලා. යම් දාසක ප්‍රඥාවෙන් දැක්කන අවබෝධ කරාන එදාට දුකෙන් නිදහස් වෙනවා ඒ නිවනට මාර්ගයයි ඒ වගේම සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය ඒත් නිවන් මඟ මේ සියලු සංඛාර දුක්ඛයි කියලා ධම්ම දාසක ප්‍රඥාවෙන් ස්පර්ශ කරාන අවබෝධ කරාන එදාට මේ දුකට බැඳෙන්නේ නැහැ දුකෙන් නිදහස් වෙනවා ඒ නිවනට මාර්ගයයි. එහෙම නැත්නම් තවත් එකක් තියෙනවා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ සියලු ධර්මය අනත්තයි කියලා. ධම්ම දාසක ප්‍රඥාවෙන් දැක්කන මේ දුකෙන් නිදහස් වෙනවා දුකෙන් මිදෙනවා. ඒ නිවනට මාර්ගයයි. මෙන්න මේ විදිහට මේ අනිත්‍ය දුක අනත්ත කියන මේ තිලකුණු අර සංස්කෘතෙන් කියව තිලක්ෂණ යම් කිසි ආකාරයෙන් හරියට තේරුම් ගත්තා නම් ඉදාට මේ ධර්ම අවබෝධය ලැබෙනවා එහෙනම් අපි හොයලා බලන්න ඕනේ මෙන්න මෙතන යම් අලුපාඩුවක් තියනවාද කියන එකයි ඒකයි අපි හොයලා බලන්න ඕනේ මොකද හේතුව අද අපි යම් කිසි විදිහකින් මේ සීලයෙන් අඩුවක්ද සමාධියෙන් අඩුවක්ද අපි පව් කරලාද ওই જાතියේ නොයෙක් අදහස් කියනෝ. ඇයි අපිට මේ ඵලය ලබන්න බැරි කියලා ප්‍රශ්න ඇති කරගන්න. ඒතර එහෙම ප්‍රශ්න ඇති කරගෙන ඉන්නකොට අදායිර වෙන කතා තමයි හුඟා කියන්නේ. එහෙනම් සමහර පින්නතුන් කියනවා මේ කාලේ බැරි වෙලා තියෙන්නේ සසරේ පුරුදු කරලා නැති හින්දා. ඒක එහෙම කියනවා. සමහර අය කියනවා බුදු ත්‍රිපිටකයේ වටපාඩම් කරගෙන සසරේ එන්න ඕනේ. එහෙම ආයෙත් තමයි එක ගාථාවක් කිව්වත් ඒ ගාථාවෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට කතා කියනවා. හැබැයි මේ බුද්ධ ශාසනේ නම් කොතනකවත් පෙන්දරන්නේ නැහැ සාක්ෂියක් සසරේදී ත්‍රිපිටකයේ කටපාඩම් කරගෙන ආපු අයට නිවන් හම්බ වෙන්නේ කියලා. හැබැයි එක කතාවක් තියෙනවා. පොටිල කියලා හාමුදුරු කෙනෙක් ගැන. කපුසන්ද බුදුරයන් වහන්සේගේ කාලේ ත්‍රිපිටකධාරියෝ හිටියා. ඕනාගමුණු බුදුරයන් වහන්සේගේ කාලේ ත්‍රිපිටකධාරියෝ හිටියා. කාශ්‍යප බුදුරයන් වහන්සේගේ කාලේ ත්‍රිපිටකධාරියෝ හිටියා. හැබැයි ගෞතම බුදුරයන් වහන්සේගේ කාලේ ඉන්දියේ ත්‍රිපිටකධාරී වෙලා කටයුතු කරනකොට ඒ ත්‍රිපිටකධාරී කියලා කියන එක පොඩ්ඩක් වෙනස් මේ අද තියෙන අපි කිව්ව විනය සූත්‍ර අභිධර්ම කියන ඔය ටිකට වඩා වෙනස් ආකාරයක් පොඩ්ඩක් වෙනස්. නමුත් ඒ ධර්මයේම තමයි කැටිකලාවේ කිව්වේ. ඉතින් මෙහෙ බුදුරයන් වහන්සේ ඉදිරියේ කියා සිටියා. ස්වාමීනි මෙහෙම මම ඒ කාලේ හිටියත් මේ ප්‍රශංසාවක් ලැබී කියලායි පෙන්නේ. එනා හිතලා බලන්න. එතර හිටපු කෙනෙක් ඒ ටික දැනගත්තේ කොහොමද? එහෙනම් දිවස පහල වෙලා තියෙන්නත් ඕනේ. නැත්නම් කොහොමද දන්නේ? ඒ වගේ සිද්ධියක් ගැන. ඒතකොට තේරුම් ගන්න ඕනේ බුදුරයන් වහන්සේ මොකද්ද දුන්න පිළිතුර? එහෙම කියලා බුදුරයන් වහන්සේ නිහඬව වැඩ ඉන්නවා. එතන ඉතින් නැතිල යන්න ලැහැ තියෙන තුච්ච පොඩිල යනවාද කියලා ඇහුවා. තුච්ච පොඩිල කිව්වා. ඔබ ඔබේ වැඩේ කරගන්න එක පැත්තක තියලා බණ කිය කී හිටියා. දැන් මෙහෙම තමයි පෙන්වුවේ. ත්‍රිපිටකය පාඩම් කරපු එකනා ගැන සඳහා වෙන්නේ ඔය ටික. අනික කවුරුවත් ගැන සසරේ ඉන්න ගමක් ත්‍රිපිටකය කඩ පාඩම් කරින්න ආපු කතාවල් නැහැ. හැබැයි පින්දහම් කරලා තියෙනවා. දානමාන දීලා තියෙනවා. පූජා සත්කාර කරලා තියෙනවා. එහෙමනම් සදා වෙනවා. එයා ඥානීය හරියට නැගිලා එන්න හේතු වාසනා ලැබලා ඒ ත්‍රි හේතුක උප්පත්තිය පටිසන්ධියක් ලැබලා ඇවිදී සිටව පින්නතුන්ට හරියට දහම් කරුණු වෙනකොට ධර්මාභෝධය ලැබෙනවා. අන්නේ හේතු කොටගෙන ඔය කියන උතුම් මාර්ගඵල අවබෝධය ලබා ගන්නවා. ඒකයි කාරණේ. එහෙනම් මෙන්න මේ විදිහට දහම් අවබෝධයක් ලබා ගන්න මඟ පාදා ගත්තේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හරියාකාරව අවබෝධය ලැබුණ නිසා, හරියාකාරව දැනගත්ත නිසා. එතකොට මේ අනිත්‍ය කියන එක තෝරන්න ගියාම මොකක්ද ඇහුවේ? කාගෙන් දාලා තියෙන අනිත්‍ය කියන එකේ අර්ථය සංස්කෘත දන්නයි. ඒ නිසා සංස්කෘත අර්ථය දුන්න අනිත්‍ය කියලා. අනිත්‍ය කියන්නේ අනිත්‍ය කියන එකට කියලා. අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා සංස්කෘතයි තෝරලා තියෙන්නේ කොහොමද බලනකොට? අනිත්‍ය කියන්නේ පණියත කියන එකේ අදහස දුන්නා. ඒතර අනිත්‍ය කියන වචනේ අනියත කියන එකට සංස්කෘතයෙන් කියන වචනේ. නියතවාද, අනියතවාද ආදි වශයෙන් ඒ කාලේ තිබුණ වාද. ඒ වැදී භාවිතා කරපු වචනයක් නිසා අනිත්‍ය කියන එක වෙනුවට ඔන්නෝය වචනේ අර්ථය දුන්නා. ඉතින් අනිත්‍ය කියන්නේ ඉස්තිර නෑ කියලා කෙටි අර්ථයකට වැස්සා. මේ අනිත්‍ය තෝරනකොට ඒකත් පුංචි කෑල්ලක් තමයි. හැබැයි පුංචි කෑල්ලකින් අනිත්‍ය සම්පූර්ණ විග්‍රහ කරන්න බෑ. ඉතිර නෑ කියන පොඩි කැලේ විග්‍රහ කරන්න බෑ අනිත්‍ය කියන ලක්ෂණය. ඊට වඩා හුඟක් ගැඹුරුයි. හුඟක් විතර සහිතයි. එහෙනම් ඉතිර නැති එක ඔය අනිත්‍ය කියන කාරණය තුල තිබෙන අදහස තුල තියෙන පුංචි කොටස. අලියා පෙන්නන්න කිව්වහම ආ කියන නැට්ටට ඇඟිලි දික් කරලා ආවා. අලියාගේ නගුට ඇඟිලි දික් කරලා අලියා පෙන්නන්න කිව්වහම නගුට බැලුවාට අලියාගේ හැටි පේන්නේ නැහැ. හැබැයි නගුටත් අලියාගේ නිසා ඒක අයිති නෑ කියන්නත් බෑ. මෙන්න මෙහෙම සිද්ධියක් කියන්න පුළුවන් උපමාවකට. ඉන අපි බලන්න ඕනේ මේ සංස්කෘතියෙන් තෝරන එක පැත්තකින් තියලා ලෝතුරා බුදු පියාණන් වහන්සේ අනිත්‍ය තෝරලා තියෙන්නේ කොහොමද කියලා. අපිට දැනගන්න අපි අසරණ වෙලා නෑ. ලෝතුරා බුදු පියාණන් වහන්සේ අනිත්‍ය තෝරපු හැටි ත්‍රිපිටකයේ තියෙනවා. ඉරිමානන්ද සූත්‍රයේ තියෙනවා. ඒ වගේ මේ සූත්‍රයේ අනිත්‍ය තෝරලා ඒ පිටවන්ද නියම විග්‍රහය කරපු හරිය සරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ කරපු අටුවා වන පරිසම්පිතා මග්ග ප්‍රකරණයේ තියෙනවා. ඒ වගේ මේ පිළිබඳව තවත් විග්‍රහය තෝරපු තැනක් නිත්‍ති ප්‍රකරණයේ කියන මහා කච්චායන මහරහතන් වහන්සේ විග්‍රහ කරපු අටුවාවේ තියෙනවා. එන අපි අතරමං වෙලා නැහැ අනිත්‍ය තෝරා ගන්න. නිසකව ධර්මයේ තුනි තෝරා ගන්න පුළුවන්. අන්නේම තෝරා ගත්තා නම් අපේ ප්‍රශ්නේ ග්‍රහණය කර ගන්න පුළුවන්. හතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා බුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගේ මේ ප්‍රශ්නේ අහනවා. හතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ආනන්ද මේ සියලු සංකාර අනිච්චයි කියන අදහස මොකද්ද? ඒ හැඟිය මොකද්ද? ප්‍රඥාවක් නගලා උන්වහන්සේෙන් පිළිතුරු දෙනවා. ඉදානන්ද බික්ක සබ්බ සංකාරේහි අට්ටි යති හරායති jigucchati අයං උච්චතානද්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. කාගේවත් වචන පස්සේ යන්න අවතේ නැහැ දැන්. ලෝතරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවෙන් දේශනා කරපු අදහස තියෙනවා. අනිච්ච කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේක තෝරා ගන්න ඕන. ආනන්ද මේ භික්ෂුව මේ සියලු සංකාර කෙරෙහි පෙළෙන ස්වභාවය දකින්නවද? ලැජ්ජා වෙනවද? ඒ වගේ මල මුත්‍රාසේ පිළිකුල් කරනවද? මෙන්න මේ ස්වභාවය දැක්වහම මේකට කියනවා අනිච්ච සංඥා කිය. දැන් මේ ලෝතර බුදු පියාණන් වහන්සේ අනිච්ච සංඥාව සියලු සංකාර පිළිබඳ අනිච්ච සංඥාව විග්‍රහ කරලා තියෙන හැටි. එන සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සදී කියනකොට ඔන්නෝයි අදහස ගන්න ඕනේ. මේ සියලු සංඛාර අනිච්චයි කියලා ප්‍රඥාවෙන් දකින්න නම් අර ලෞතර බුදු පියාණන් වහන්සේ තෝරලා දීලා තියෙන ක්‍රමයට ගන්න ඕනේ. ඊට මෙ යථාර්ථයේ තේරෙන්න පටන් ගන්නවා. මොකද්ද අනිච්ච කිව්වේ කියලා අන්න ඒතොර වැටෙන්න පටන් ගන්නවා. එනම් මේ සියල්ල අනිච්චයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් අපි සියල්ලත් තෝරා ගන්න ඕන. අනිත්‍යත් තෝරා ගන්න ඕන. දෙලෙන හැටි තෝරා ගන්න ඕන. සියල්ල මොනවද? සියල්ල ලෞතර බුදු පියාණන් වහන්සේ ඉතා හොඳින් පැහැදිලි කරන්නේ සියල්ල කියන එක දේශනා කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධ වශයෙන් සියල්ල විග්‍රහ කරනවා එක ක්‍රමයක්. ඒ වගේම ධාතු 6කින් ධාතු 18කින් සියල්ල විග්‍රහ කරනවා. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංඛාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියලා. උපාදානස්කන්ධ පහකින් මේ සියල්ල හෙවත් ওই තුන් ලෝකයට අයිති. කාම රූප අරූප කියන තුන් ලෝකයට සියල්ලම විග්‍රහ කරලා තියෙනවා. එක්ති තලයක උපදින්න තියෙන පවතින සියල්ල විග්‍රහ වෙනවා විටිකේ. ඒ වගේම ධාතු වශයෙන් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු හයකට ඔය කියන එක්ති තලයේ හෙවත් මේ සත්‍යය සැරිසරන ලෝකයයි කියන සියලු තැන තියෙන සියල්ල විග්‍රහ වෙනවා. එදියේ කැටි වෙනවා. ආයතන වශයෙන් චක්ඛායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, ජීවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනආයතන, ධර්මායතන කියලා. මෙන්න මේ ටිකට කොටු වෙන්නේ අන්තාද්දී ඇද්ද? ඔය සියල්ල ඔය ටිකට කොටු වෙනවා. ඒ තව ක්‍රමයකින් සියල්ල පෙන්නනවා. ස්කන්ධ, ධාතු, ආයතන. අනිත්‍ය සංපාද වශයෙන් උත් පෙන්නනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ආදී වශයෙන් ඔය සියල්ල ඔක්කොම එක ඉරහ වෙලා පෙන්නනවා. දැන් මේ සියල්ල පෙන්නපු ආකාර තවත් විග්‍රහයක් පෙන්නනවා. ආදිත්ත පරියාය සූත්‍රය කියන සූත්‍රය ඉතාම හොඳට පෙළෙන හැටි පෙන්නනවා. දැන් මොකද්ද මේ කිව්වේ? අට්ටි යති පෙළෙනවා. අන්න සියල්ල පෙළෙනවා. මොනවද පෙළෙන්නේ? පෙළෙන හැටි බලන්න ආදිත්ත පරියාය සූත්‍රයේ පොඩ්ඩක් කරලා තියෙන දේශනාවේ අර්ථය බලා ගන්න ඕනේ. ඒ අර්ථය බලනකොට හොඳින් තේරෙනවා. මහණනි, සියල්ල ඇවිල්ලා ගත්තේය. මෙන්න පෙළෙන හැටි. පෙළෙන්නේ මොනවද? උපමාව ගින්න. ගින්නට පෙළෙනවා. පෙළෙන්න අවශ්‍ය වෙන දෙයක්. එනම් මෙන්න මේ විදිහට මේ සියල්ල පෙළෙනවා කිව්වනම් සියල්ල අනිත්‍යයි කියන කතාව වචනෙන් කියනවා. සියල්ල පෙළෙනවා, සියල්ල අනිත්‍යයි. මෙන්න පෙළෙනවා කියන එකයි මේ අර්ථය, බුදුරජාන් වහන්සේ දුන්න අර්ථය. දැන් පෙළෙන හැටි මොනවද පෙළෙන්නේ? 11 ගින්නකින් පෙළෙනවා. අන්න ඒක තමයි ආදිත්ත පරියාය සූත්‍රයේ විග්‍රහ කළේ. මහන්නි, සියල්ල ඇවිල්ලා ගත්තේ. දැන් සියල්ල කොහොමද බුදුරන් වහන්සේ පෙන්වුවේ? මෙන්න බුදුරන් වහන්සේ සියල්ල පෙන්වපු හැටි. ඇස ඇවිල ගත්තේය, රූපය ඇවිල ගත්තේය, චක්කු විඥානය ඇවිල ගත්තේය, චක්කු සංස්පර්ශය ඇවිල ගත්තේය, චක්කු සංපස්සජා වේදනාව ඇවිල ගත්තේය. ඔන්න ඇස පිළිබඳ සියල්ල. ඊළඟ තවත් කොටසක් තියෙනවා. සියල්ල සම්පූර්ණ වෙන්න තව කොටසක්. කන පිළිබඳ සියල්ල. ඒ මොනවාද? කන ඇවිල ගත්තේ, ශබ්දයෝ ඇවිල ගත්තේ, සෝත විඥානයෝ ඇවිල ගත්තේ, සෝත සම්පස්සයෝ ඇවිල ගත්තේ, සෝත සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ. මෙන්න කන පිළිබඳ සියල්ල. තවත් සියල්ලක් තියෙනවා. නාසය පිළිබඳව. නාසය ඇවිල ගත්තේ, ගන්ධයෝ ඇවිල ගත්තේ, ගාන විඥානයෝ ඇවිල ගත්තේ, ගාන සම්පස්සයෝ ඇවිල ගත්තේ, ගාන සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ. මෙන්න නාහේ පිළිබඳ ඇවිල ගත්ත සියල්ල. උවිට වඩා නාහේ පිළිබඳ තව දෙයක් නැහැ. දැන් තවත් එකක් තියෙනවා. දිව පිළිබඳ සියල්ල. ඒ මොනවද? දිව ඇවිල ගත්තේ, රසයෝ ඇවිල ගත්තේ, ජීවහා විඥානයෝ ඇවිල ගත්තේ, යුහා සම්පස්සයෝ ඇවිල ගත්තේ, යුහා සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ. මෙන්න දිව පිළිබඳ සියල්. තවත් සියල්ලටයි තව කොටසක් තියෙනවා. කය ඇවිල ගත්තේ, කය පිළිබඳ සියල්ලයි මේ කියන්නේ. පොට්ටබ්බයෝ ඇවිල ගත්තේ, කාය විඥානයෝ ඇවිල ගත්තේ, කාය සම්පස්සයෝ ඇවිල ගත්තේ, කාය සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ. එන්න කය පිළිබඳ ආයිති සියල්ල. සියල්ල සම්පූර්ණ වෙන්න තවත් එකක් තියෙනවා. මන පිළිබඳ සියල්ලත් එකතු වුණාම සියල්ලෙන් සියල්ල සම්පූර්ණ. මන ඇවිල්ලා ගත්තේ, ධර්මයෝ ඇවිල්ලා ගත්තේ, මනෝ විඥානයෝ ඇවිල්ලා ගත්තේ, මනෝ සංපස්සයෝ ඇවිල්ලා ගත්තේ, මනෝ සංපස්සජා වේදනාවෝ ඇවිල්ලා ගත්තේ. ඔන්න සියල්ලෙන් සියල්ල. ඔයිට වඩා සියල්ලත් තුන් ලෝකෙම නැහැ. ඔක්කොම ඔයිට කියලා අලංගු. එහෙනම් මෙන්න මේ ටික ඇවිල්ලා ගත්තේ මොනවද? එකොලොස් ගින්නකින් ඇවිල්ලා ගත්ත හැටි පෙන්නනවා. මොනවද ඇවිල්ලා ගත්ත ගිනි? රාග ගින්නෙන් ඇවිල්ලා ගත්තේ, ද්වේෂ ගින්නෙන් ඇවිල්ලා ගත්තේ, මෝහ ගින්නෙන් ඇවිල්ලා ගත්තේ, ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ ගින්නෙන්, දෝමනස ගින්නෙන්, උපායාස ගින්නෙන් ඇවිල්ලා ගත්තේ. එකම ගිනි ජාලාවක්. එනම් මේ සියල්ල එකම ගිනි ජාලාවක් ඇයි පේන්නේ නැත්තේ? පෙළෙනෝ. එනම් දැකලා අනිත්‍ය දකින්නවා. සියල්ල අනිත්‍ය කියලා දකින්න ඔන්න ඔය ඇවිලීමේ පෙළෙන හැටි දකින්න ඕනේ මේ සියල්ල. එදාට දකින්නවා සියල්ල අනිත්‍යයි කියලා. සියල්ල ඉතිරි නෑ කිය කී හිටියට කවදාවත් ඔය ටික දකින්න. දැන් ඇවිලින හැටි පෙළෙන හැටි දකින්න ඕනේ. එකක් එකක් නැහැ විග්‍රහ කරලා දකින්න ඕන. ඒතර තමයි පිළින්න හැටි දකින්නේ. කොහොමද පිළින්නේ? දැන් මේ පිළින්න හැටි දකින්න ඕන ඇකින් එක. එනම් මේ සියල්ල මොනවද කියලා හොයාගෙන ඉන්න ඕන. අපි දැන් කිව්වා ඇස කන නාසය දිව කය මන කියලා පහ හයක්. මනත් එක හයයි. ඒතර මේ තමයි ප්‍රධානම කොටස. ඔය හැම දුක් වේදනාවක්ම එන්න, හැම දුකක්ම දැනෙන්න, වින්දනය කරන අසහනයක් එන්න, පිළෙන්න නම් ඔන්න ඔය හය ඕනේ. හයෙන් මන මුල් කරගෙන ඔය ඉතුරු කොටස් ටික ඉන්න ඕනේ ගැළපෙන ගැළපෙන විදිහට. ආවහම තමයි පිළීම හටගන්න, පිළීම දැනෙන්නේ. පිළෙන එක දැනෙනකොට තමයි අසහනේ දුක හටගන්න. දරා ගන්න බැරි මානසිකත්වයක් දුක් වේදනාවක් හටගන්න ඉවහෙස වෙන්නේ. මෙන්න මේක තමයි සතරේ විඳ අප්‍රමාණ දුක. එන දැනුත් විඳිනවා අනන්ත සංසාරෙත් විඳයි තවත් යන්නේ. දුකක්ම විඳ විඳ සැප හොය හොය යනවා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ. එහෙමනම් මේ දුකෙන් බේරෙන්න ඉස්සෙල්ලා දුක හඳුනා ගන්න ඕන. මොනවද දුක කිව්වේ? ඒ ඇවිලින් ඒවා ඇවිලින් හැටි බලන්න ඕන. අන්න ඇවිලින් හැටි බලනකොට තේරෙනවා පිළින හැටි. එනම් මේ පිළින හැටි බලා ගන්න එකින් එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ.